नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ආනාපානසති භාවනාවේ පිම්බීම ඇකිලීම පිළිබඳ වූ ධර්මතාවයන්. වර්තමාන සමාජයේ ගොඩාක් භාවනා යෝගින්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ භාවනා පිළිබඳව එයි පවතින ධර්මතාවයන් පිළිබඳව. එයි අභ්‍යන්තරයේ සැඟවී පවතින විද්‍යාත්මකතාවයන් පිළිබඳව ඇති අවබෝධයේ අඩුකම නිසා ඒ භාවනාව නිසි ආකාරයෙන් සිදු කළ යුත්තේ කුමන ආකාරයටද කියන අවබෝධයේ නැතිකම නිසා වසර ගණනාවක් යම් යම් කමඨාංගවල නිරත වෙලා ප්‍රතිඵල රහිතව ධාම පිළිබඳව කලකිරිලා තමන්ගේ භාවනාව පිළිබඳ කලකිරිලා තමන්ට ප්‍රතිඵල මොකවත් නැහැ කියන ඒ විඩාවට පත් වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. මෙවැනි වර්තමාන තත්ත්වයන් පිළිබඳව අපට ලැබුණු නොයෙකුත් පණිවිඩ ප්‍රශ්න ගැටළු මුල් කරගෙන තමයි මේ සාකච්ඡාවේ අවශ්‍යතාවය අපි නිර්මාණය කළේ. භාවනා ක්‍රමවේද කීපයක් අපි දේශනා කරලා තියෙනවා, ගණනින් කියනවා නම් 40ක් පමණ. සෑම භාවනා ක්‍රමයක් තුළම පවතිනා වූ යථාර්ථය, විද්‍යාත්මක භාවය, ධර්මතාවය දැන ගැනීමම භාවනාවේ ඉක්මම් ඵල ලබා ගැනීමට තියෙන එකම ක්‍රමයයි. එනම් ආස්වාස ප්‍රාස්වාස කරන විට පිම්බීම ඇකිලීම මෙනෙහි කරනවා කියන්නේ ආනාපාන සති භාවනාවේ තියෙන එක ක්‍රමයක්. මේ ආනාපාන සති භාවනාවේ පිම්බීම ඇකිලීම පිළිබඳ අපි ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනකොට අපට අනිවාර්යයෙන්ම සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා බුරුමය පිළිබඳව. බුරුමේ ගොඩාක් අය භාවනාවක් වශයෙන් වඩපු එක ක්‍රමයක් තමයි ආනාපාන සතිය වෙනකොට මේ කයේ පිම්බීම සහ ඇකිලීම. ආස්වාස වෙන විට මේ කයට වාතය ඇතුල් වෙලා මේ කය යම්කිසි සීමිත ප්‍රමාණයකින් පිම්බෙනවා. ප්‍රාශ්වාස වෙනකොට මේ කයේ තියෙන වාතය බහිස්රාවිය වෙලා පිටත් වෙලා යන විට මේ කය ඇකිලෙනවා. මේක සියුම්ව පවතිනා වූ ක්‍රියාවලියක් වුණත් ටිකක් අවධානයෙන් බලාගෙන ඉන්නකොට අපට වැටහෙනවා මේ කය තුළ පිම්බීමේ ක්‍රියාවලියකුත් ඇකිලීමේ ක්‍රියාවලියකුත් පවතින බව. එනම් මේ ක්‍රමවේදය අවබෝධ කරගත්ත බුරුමේ තපස්වරු, යෝගිවරු, ස්වාමීන් වහන්සේලා මේක වඩන්න පටන් ගත්තා. අද අපගේ දේශයේ උනත් නොයෙක් ආරණ්‍ය සේනාසනවල, භාවනා මධ්‍යස්ථානවල, යෝගාශ්‍රමවල මේ භාවනාව පුරුදු කරනවා. එනම් මේ භාවනාව තුළින් ඵල ලැබූ කෙනෙක් දෙන්නෙක් හොයාගන්න කියලා උත්සාහ කරනකොට අපි විඩාවට පත් වෙන කාරණාවක් තමයි අපගේ අවාසනාව කියලා කියන්න පුළුවන්. ඒම ඵලලාභී අපට හම්බෙන්නේ නැහැ. එහෙනම් මේකේ යථාර්ථය කුමක්ද කියලා ගවේෂණය කරනකොට මේක වඩපු අය, මේ භාවනාව වඩලා නිමා කරපු අය දන්නවා මේ වඩන භාවනාවේ තියෙන අභ්‍යන්තර මූලධර්මය. මේක තුල පවතිනා වූ සතර සතිපට්ඨානය, මේක තුල පවතිනා වූ දුක්ඛ සත්‍ය, මේ පිම්බීම ඇකිලීම කරන කොටගෙන ඥානයට ප්‍රඥාවට සමවදින්නේ කොහමද, මගඵල අතරට සමවදින්නේ කොහමද, මේක තුලින් නිවීම අටගන්නේ කොහමදයි කියන එක පිළිබඳව උන්වහන්සේලා දැනුවත් වෙලා සිටිනවා. එනම් මේ ධර්මදේශනාව ගොඩාක් වැදගත් විශේෂ එකක් වෙනවා. අපි වඩන මාර්ගය, අපගේ කමඨාන, අපගේ විමුක්තිය සලසා ගැනීම සඳහා. එනම් බුරුමේ ගොඩාක් ස්වාමීන් වහන්සේලා මේ කමඨාන් වඩලා භාවනාවක් වශයෙන් සිදු කරපු ක්‍රමවේදය අද අපි සිදු කරනවා ආනාපාන සතිය සූත්‍රයක් වශයෙන්. පිම්බීම ඇකිලීම. පිම්බීම ඇකිලීම කියන ධර්මතාවය කුමක්ද සිදුවෙන්නේ කියලා බලනකොට මේකට අපිට කියන්න පුළුවන් ඇලීමේ ගැටීමේ ස්වභාවය කියලා. පිම්බෙනවා නම් ඒ පිම්බීමේ ස්වභාවය තුලින් ඇතිවෙන්නේ ඇලීම. දැන් බලන්න සාමාන්‍ය උදාහරණයක් වශයෙන් ගත්තාම අපගේ ජීවිතවල අපි යම්කිසි දෙයක් එකතු කරුවාම එකතු වෙන්නේ නැද්ද? එහෙනම් එකතු වෙනවායි කියලා කියන්නේ අපි ලෝභ කරනවා. එහෙම නැත්නම් මේ තියෙන දේ වර්ධනය කරනවා. එහෙනම් මේ පිම්බීම ඇකිලීම තුලින් අපට කියන්න පුළුවන් ලෝභයයි ద్వේෂයයි අපි ප්‍රගුණ කරනවා. එහෙම නැත්නම් ඒක අත්දා බලනවායි කියලා. ඇකිලෙනවායි කියලා කියන්නේ ඉවර වෙනවා, ෂේ වෙනවා, වේදනාවටපත් වෙනවා, පීඩණයටපත් වෙනවා. එහෙනම් යම්කිසි භාණ්ඩයක් කුමක් හෝ උපකරණයක් තුලට දාලා ඇකිලෙන ක්‍රමවේදයට අකුලන්න අකුලන්න අපට පෑදිලිය පේනවා. ඒක විශාල පීඩණයටපත් වෙනවා, පොඩි වෙනවා, වේදනාවටපත් වෙනවා. මේ ධර්මතාවය මත, මේ අවබෝධය මත සිත පීඩලා අපි මේ පිම්බීමයි ඇකිලීමයි දිහා බලාගෙන ඉන්නකොට අපට පෑදිලිව තේරුම් ගන්න පුළුවන් ධර්මතාවයක් තමයි මේ කයේ ඉස මුදුනේ ඉඳලා යටිපතුල දක්වාම නිර්මාණය වෙලා තියෙන සෛලවලින්. මේ සෛල නිර්මාණය වෙලා තියෙන්නේ ක්ලෝරොසෝම් 46. එතකොට මේ ක්ලෝරොසෝම් 46කින් යුක්ත මේ සෛලවල න්‍යාස්තියක් පවතිනවා. මේ සෛලවල ක්‍රියාකාරීත්වයක් පවතිනවා. එහෙනම් අපි දන්නවා යම්කිසි භාණ්ඩයක මධ්‍යස්ථයේ තියෙන්නේ මොනවද කියලා බැලුවාම ඒකේ තැන්පතුව. එහෙනම් අපගේ ජීවිතවල අපි යම්කිසි භාණ්ඩයක් අරගෙන ඒකේ මැද මොනවද තියෙන්නේ කියලා බැලුවාම ගොඩාක් තද වෙච්ච අරටුවක් තියෙනවා. ගොඩාක් ලී සම්බන්ධයෙන් දන්න කට්ටිය දන්නවා ලී වල අරටුව තියෙන්නේ මැද කියලා. ඉලෙක්ට්‍රොනික උපකරණ පිළිබඳව දන්න කට්ටිය දන්නවා ඒ පරිපථයේ ප්‍රධානම මේ විද්‍යුත් පරිපථයේ තියෙන්නේ ඒ පරිපථ ධාරිතාවේ මැදේ කියලා. ලෝහ වර්ග පිළිබඳව හොඳට දන්න කට්ටිය දන්නවා මේකේ මැදස්තේ තදගතිය වැඩි කියලා. එහෙනම් මේ විදියට මේ ලෝකේ සෑම දෙයක්ම න්‍යාස්තිය ගත්තාම, මධ්‍යයේ ගත්තාම ගොඩාක් තදට පවතිනවා නම්, ඒකේ තදගතිය ගොඩාක් වැඩි නම්, එහෙනම් මේ සෛලවලත් මේ තදගතිය වැඩි වෙන්න පාය න්‍යාස්තියේ. එහෙනම් මේ න්‍යාස්තිය කියන මේ තදගතිය තුළ අපි මේ ලබාපු මිනිසත් භවයේ ඒකරාශි කරගත්ත, ජනිත කරගත්ත, උත්පාදනය කරගත්ත අපගේ සියලුම නිෂ්පාදනයන් ගබඩා වෙලා තියෙනවා. එහෙනම් මේ සෛල එකක් අරගෙන දිගහැරලා බලනකොට ඒකේ ක්ලෝරොසෝම් 46ක් තියෙනවා. ඒ ක්ලෝරොසෝම් හැම එකක් තුලම තියෙන්නේ DNA RNA. එහෙනම් මේ DNA RNA ඇදිලා තින්නේ මොන වලින්ද? ග්ලූකෝස් වලින්. එහෙනම් මේ DNA RNA තුල තියෙන්නේ මොනවද? ජාන. ඒ ජානවල තියෙන්නේ මොනවද? පරමාණු වලට වඩා පුංචි අණු. ඒ අණු වල තියෙන්නේ මොනවද? තොරතුරු. එහෙනම් අපේ සෛලයක් තුල ගබඩා වෙලා තියෙන්නේ මොනවද? ක්‍රමක්‍රමයෙන් ගියලා බලනකොට තොරතුරු වලින් තමයි ගබඩා වෙලා තියෙන්නේ. එහෙනම් මේ තොරතුරු වලින් නේද මේ ජාන ඇති වෙලා තියෙන්නේ? ජාන වලින් නේද DNA RNA ඇති වෙලා තියෙන්නේ? DNA RNA එකතු වෙලා නේද ක්ලෝරොසෝම් ඇති වෙලා තියෙන්නේ? ක්ලෝරොසෝම් 46ක් එකතු වෙලා නේද සෛල ඇති වෙලා තියෙන්නේ. සෛල ඇති වෙලා නේද මේ මාංශ පේශීන් ඇති වෙලා තියෙන්නේ. මාංශ පේශීන් එකතු වෙලා නේද ඉන්ද්‍රියන් ඇති වෙලා තියෙන්නේ. ඉන්ද්‍රියන් එකතු වෙලා නේද මේ බබයක් විතර උස තින කය ඇති වෙලා තියෙන්නේ. එහෙනම් මේක ගවේෂණය කරගෙන කරගෙන යනකොට ගොඩාක් ගැඹුරු අභ්‍යන්තරයේ අපට පේනවා මුළු සර්වාංගෙම සෛලත් නැහැ. ඉන්ද්‍රියනුත් නැහැ. මස් කියලා අපි කියනවා ඒම මාංශපේශි මොකවත් නැහැ තියෙන්නේ ඔක්කොම තොරතුරු. මේ සංසාර භවයේ කෝටි ප්‍රකෝටි වාර ගානයක් අපි ඉපදිලා ඉපදිලා එකතු කරගෙන ආපෝ නාන ප්‍රකාර තොරතුරු පෙට්ටගමක් තමයි මේ බඹයක් විතර උස තියෙන කය. එහෙනම් මේ කයේ තින මේ එකතු කිරීමේ ස්වභාවයත් බැහැර කිරීමේ ස්වභාවයත් පවතිනවා. මේක තමයි පිම්වීම ඇකිලීම කියලා කියන්නේ. එහෙනම් අපි ආස්වාස කරනකොට මේ කයට ඇතුල් වෙනවා. ප්‍රාස්වාස කරනකොට මේ කයෙන් එළියට යනවා. එහෙනම් මේ ආස්වාස කරනකොට කය පිම්බෙනකොට මේ සෛල මොකද වෙන්නේ? සෛල පිම්බෙනවා. පිම්බෙනකොට මුළු සර්වාංගයටම වාතය ඇතුල් වෙනවා. ප්‍රාස්වාස වෙනකොට මේ සර්වාංගෙම එළියට වාතය පිටත් වෙනවා. ඒ වගේම අපේ සෛලත් පොඩි වෙනකොට තද වෙනකොට ඒකෙත් වාතය පිට වෙනවා. විද්‍යාව පවසනවා එක විද්‍යාත්මක කාරණාවක්. මේ සෑම සෛලයකටම ජීවත් වීමට ප්‍රාණ වායුව අවශ්‍ය බව. අපි ඔක්සිජන් කියලා කියන්නේ ඒ ප්‍රාණ වායුව නැත්තම් මේ සෛල මැරෙනවා. ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. එනම් ප්‍රාණ වායුව මේ සෛල වලට යන්න පියන ඇරෙන්න එපාය. දොරක් ඇරෙන්න නැතුව කොහමද වාතයක් ඇතුල් වෙන්නේ? එනම් මේ පිම්වීම ඇකිලීම කියන එක කයට සාපේක්ෂව වෙන එකක්ද? පෙනාලු වලට සාපේක්ෂව වෙන එකක්ද? නායට සාපේක්ෂව වෙන එකක්ද කියලා ප්‍රශ්නයක් ගොඩ නැගුවොත් ඒකට දෙන්න පුළුවන් සෑල්ල උත්තරේ තමයි ඉස මුදුනේ ඉඳලා යටිපතුල දක්වා සෑම සෛලයකින්ම සිදුවෙන ක්‍රියාවලියක්. එහෙනම් අපගේ ජීවිත තුළ මේ සෛලය පවත්වාගෙන යන්න ජීවත් කරන්න අපි මේ සෛල හැම එකටම ඔක්සිජන් දෙන්න ඕනේ, ප්‍රාණ වායුව දෙන්න ඕනේ. උෂ්ණත්වය නිස්පාදනය කරන්න මේ සෛලවල තියෙනවා මධ්‍යස්ථයේ ටිෂු එකක්, මෙම්බ්‍රේන් කියලා කියනවා ඒකට. ඒ ටිෂු එක මතට ග්ලූකෝස් දාලා ඒ සෙල්සියස් 37 කියන කායික උෂ්ණත්වය තුලින් දාහනය කරලා අර ග්ලූකෝස් කියන ඒ සීනි ඇටය දරබවට දැවවලට පුච්චලා අඟුරු කරලා ඒක බයිස්රාවිය කරලා සෛලෙන් එළියට දාලා අර නිස්පාදනය කරපු පුච්චනකොට නිස්පාදනය වෙච්ච උෂ්ණත්වය ලේවලට දීලා ලේආරාමේ උෂ්ණත්වය අරගෙන ගිහිල්ලා අස්තිත් එක්ක සම්බන්ධ වෙනකොට මේ අස්ති ඝන නිසා අර උෂ්ණත්වය උරන තියා ගන්නවා. උෂ්ණත්වය අපට ගබඩා කරන්න පුළුවන් කමක් නැහැ අවකාශය තුල. ඇයි ඒක වාෂ්ප වෙලා යනවා. හැබැයි යකඩයක් දාලා රත් කරලා තියාගත්තොත් පැය භාගයක් විතර උෂ්ණත්වය රඳවලා තියා ගන්න පුළුවන්. හේතුව යකඩේ ඝනකත් කතිය වැඩි නිසා මේ උෂ්ණත්වය යකඩේ තියෙන අණුවල ගබඩා වෙනවා. ඒ නියස්ති වල ගබඩා වෙනවා. එහෙනම් ලී කැලලක තද ගැටිය අඩු නිසා ලී කැලල පුත්‍රක් කෙරුවාම ලී කැලලේ විනාඩි 15ක් 20ක් අපට තියාගන්න පුළුවන්. ලෝහය තද වැඩි වෙන තරමට උෂ්ණත්වයේ ගබඩා වෙන ප්‍රමාණය වැඩි. ඇලුමිනියම් එම රත් කරාම අපි දන්නවා ඉක්මනට නිවෙනවා. ඇයි? ඒකේ රස්නේ අල්ල ගන්න එක සෑල්ලුයි. එහෙනම් තද ගැටිය වැඩි වෙනකොට රස්නේ මේක උරා ගන්නවා වාගේ රඳවා පවතිනවා වාගේ මේ ලේවල තියෙන උෂ්ණත්වය මේ කයේ තියෙන තදම කොටස වශයෙන් අපි කියන්නේ අස්ති. එහෙනම් මේ අස්ති වලට උරලා තියාගෙන ඒ කය සීතලටපත් වෙනකොට උෂ්ණත්වය සෙල්සියස් 37ට අඩු වෙනකොට ෆැරන්හයිට් වලින් 98.6ට අඩු වෙනකොට අර අස්තියෙන් උෂ්ණත්වය සපයලා මේක නඩත්තු කරනවා. එහෙම නැත්නම් දීර්ඝ කාලිනව 37 තියාගෙන ඉන්න ඒ සෙල්සියස් උෂ්ණත්වය මේ කය ගබඩා කරගෙන ඒ උෂ්ණත්වය නඩත්තු කරනවා. එනම් මේ පිම්වීම ඇකිලීම කියන ධර්මතාවය නිසා මේ කයට කුමක්ද සිද්ධ වෙන්නේ කියලා බලනකොට සෑම ශෛලයක්ම ආස්වාස කරති ප්‍රාස්වාස කරති. ඒ ආස්වාස කරනකොට කට ඇරෙනවා, ග්ලූකෝස් ගන්න ඕන තැන්වලින් ග්ලූකෝස් ගන්නවා, අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ගන්න ඕන තැන්වල රසායනික ගන්නවා. සෙල්සියස් 37ක් වෙනි උෂ්ණත්වයේ තියෙන ඒ ඔක්සිජන් වායුව ඇතුළට ගන්නවා. එහෙනම් ආපෝ තේජෝ වායෝ ඇතුල් වෙනවා. ආපෝ කියලා කියන්නේ ලේ ධාතුව, වායෝ කියන්නේ ඔක්සිජන් ධාතුව, තේජෝ කියන්නේ කය උණුසුම. මේ තුන අරගෙන මේ සෛලවල් ජීවත් වෙමින් පවතිනවා. ප්‍රාශ්වාසයේදී ඇතුලේ මිරිකෙනවා, තද වෙනවා, අරවා ටික ඔක්කොම දොරවල් අරගෙන එළියට විසිරෙනවා. විසි වුණාම ලේ එක ගිහිල්ලා වකුගඩු හරහා යනකොට වකුගඩු වලින් අර පිච්චිච්ච සීනි ටිකයි අනවශ්‍ය ද්‍රව්‍ය ටිකයි සුද්ධ කරලා පෙරලා බයිස්රාවිය කියලා මල කියලා දාඩිය කියලා එළියට විසි කරලා දානවා. මේක ඉපදිච්ච දවසේ ඉඳලාම මේ ශරීරයේ ක්‍රියාවලියක් වශයෙන් සිදුවෙන කර්තව්‍යයක්. එහෙනම් මේ පිම්වීම ඇකිලීමේදී කුමක්ද සිදුවෙන්නේ? අපගේ කයට තරංග ඇතුල් වෙනවා, ඇකිලෙනකොට තරංග පිට වෙනවා. මොකද්ද මේ තරංගයේ තොරතුරු? එහෙනම් අපගේ කයම ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතයාගෙන් නිර්මාණය වෙච්ච මේ නාම රූපත් එක්ක ධනදෙනු කරලා නානා ප්‍රකාර තරංග නිර්මාණය කරලා ඇතුල් කරපු දේවල් තමයි මේ තරංග කියලා කියන්නේ. එහෙනම් අපේ කයට ඇතුල් වෙන තරංග හැම එකක්ම තොරතුරු, මේ කය ඇති වෙන්න ඇතුල් කරපු තරංගත් තොරතුරු. ඒ තොරතුරු වල ප්‍රශ්නයක් තියෙනවා. ඇස කන දිව නාසය සම කින ආයතන පාපිනවන්න මේ පංචකාමයන් වලට තියෙන දැඩි කැමැත්ත නිසා, මේ පංචකාමයන් වලට තියෙන ආසාව වැඩි නිසා අපි මේවා පිනවන්න කටයුතු වල නිරත වුණා. ඒකට කියනවා කාම කියලා වරලා. එහෙනම් මේ කැමැත්තෙන් ඇති කරගත්තා වූ අහැම දෙයක් තුළම ලෝභයක් තියෙනවා. ඇයි මේ කාමය සෑම තථාගතයන් වහන්සේ නමක්ම අකුසලයක් වශයෙන් පාපයක් වශයෙන් මේක ප්‍රකාශයට පත් කරන්නේ කියලා බැලුවාම මේ අසකන දිව නාසය සම කියන මේ පංච කාමයන්ම ඡන්දයක් මත සිදු වෙනවා. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත. කැමැත්ත ඇති වෙන්නේ ලෝභය මත. ලෝභය කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි, සංසාරයට ඇති ලොල් බව. ලෝකයේ කෙරේ තියෙන දැඩි බැඳීම. එහෙනම් මේ සතරමා භූතය එක්ක අපට බැඳීමක් ඇති වෙනවා නම්, මේ නාම රූපත් එක්ක ගනුදෙනුවක් නිර්මාණය වෙනවා නම්, එයාට සිද්ධ වෙනවා නැවත නැවත ඒ ගනුදෙනුව නිසා සසරේ යන්න. අපි කියනවා ඉපදුනා ජාතියක් ජරාවක් ඇති උනායි කියලා. එහෙනම් මේ තොරතුරු වල නිස්පාදණය වෙලා තියෙන ක්‍රමවේදය දිහා බැලුවාම මේක නිරෝධ කරන්න මොනවද කරන්න පුළුවන්? මේක වෙනස් කරන්න මොනවද කරන්න පුළුවන්? මේක සංශෝධනය කරන්න, ප්‍රතිසංස්කරණය කරන්න තියෙන පිළියම මොකද්ද කියලා ගවේෂණය කරලා බලනකොට ක්‍රමයක් අවු වෙනවා. අපි මේ පංචකාමයන් පිනවන අදහස් වලින් ඉස්සෙල්ලාම වෙන් වෙන්න ඕනේ. පංචකාමයන් පිළිබඳව සීය පීඨන්න ඕනේ. එම සීය පීඨවලා කර්ම ඇදෙන එක නවත්තලා අපි මේ පිම්බීම ඇකිලීම දිහා බලාගෙන ඉන්නකොට කර්ම නැති, කාම නැති, කැමැත්ත නැති, ඡන්දය නැති මේ පිරිසිදු පාරිසුද්ධ ධර්මතාවයන් මේ තරංගය පස්සෙන් මුළු කය පුරාම ආස්වාස ප්‍රාස්වාස වෙන්න පටන් ගන්නවා. එතකොට කය ගොඩාක් නිර්මල තරංගයක්, කර්ම රහිත තරංගයක් ආස්වාස ප්‍රාස්වාස කරනකොට මේ සෛලවල තැම්පත් වෙලා තියෙන ඥානවලට, ඒ ගබඩා වෙලා තියෙන තොරතුරු වලට මොනවද වෙන්නේ කියලා බලනකොට අපි දන්නවා පාත්‍රයක් පිරෙන්නම වතුර තිබුණොත් අපි මිලිලීටර් 20ක් හෝ 50ක් හෝ වක් කරනකොට ඒ වතුර වැටෙන සෑම තප්පරයක් ගානේ වාජනයෙන් වතුර පිටව යනවා. ඒ වගේ මේ පුම්බලා ඇකිලිලා මේ ස්වභාවික වෙන මේ ව්‍යායාමයේදී අවධානයෙන් බලාගෙන ඉන්නකොට මේ සෑම තරංගයක්ම කයට පතිත වෙලා අවශෝෂණය වෙලා නැවත නැවත එළියට විසිරෙනකොට විසිරෙන්නේ අපද්‍රව්‍ය. කයේ තියෙන තැම්පතු. එහෙනම් මේ භාවනාව ආනාපාන සතිය තුලින් පිම්බීම ඇකිලීම දියා අරියට මේ අවබෝධයෙන් බලාගෙන හිටියොත් මාස 3ක් විතර වෙනකොට මේ කයේ තියෙන කලබලකාරීත්වය ක්‍රමක්‍රමයෙන් නිර්දෝෂ වෙනවා, ප්‍රතිසංස්කරණය වෙනවා. මේ කායික චර්යාවල දෝෂ තියෙනවා නම් ඒ දෝෂ එක්කෝ චිත්තානුපස්සනාවට ගොදුරු වෙලා සියෙන් යුක්ත දෝෂ බවට ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් දෝෂ නැවතිලා අවම වෙනවා, නැතිවෙන්නත් ඉඩ. එහෙනම් අපේ කය තුළ මේ පිම්වීම ඇකිලීම නිසා මේ තොරතුරු තරංග ඇතුල් වෙනවා, තොරතුරු තරංග පිටව යනවා. දැන් අපට ප්‍රශ්නයක් තියෙනවා, මේ කයට ඇත්තටම තොරතුරු ඇතුල් වෙනවද කියන එක. එහෙනම් ගොඩාක් දවසක් දෙකක් පිපාසයෙන් ඉඳලා වතුර බින්දුවක්වත් නැහැ, අපට විශාල කෝප්ප දෙකක් විතර බොන්න තරම් බඩගිනි පිපාසයි. අපි ඒ පිපාසයෙන් ඉන්න කෙනාව වැලකට බැස්සුවොත්, වතුරකට බැස්සුව බෙල්ල වෙනකම් එයාට පුදුමාකාර සනීපයක් දැනෙනවා. විනාඩි 15ක් 20ක් යනකොට අර පිපාසය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මොකද උනේ? මේ සෛල වලින් අවශ්‍ය වතුර ටික අවශෝෂණය කළා. එහෙනම් මේ සෛල වලින් උරාගෙන මේ කයට අවශ්‍ය වතුර ප්‍රශ්නය, ජලධාරිතාවයේ ප්‍රශ්නේ විසඳගත්තා. එහෙනම් අපගේ කයට ඇතුල් වෙන බව අපි දන්නවා. ඒ වගේ තමයි ගොඩාක් මාංශි වෙලා වැඩ කරනකොට, ඒ වේසමාංශයේ ප්‍රමාණය වැඩි වෙනකොට මේ කයේ රස්ණය සෙල්සියස් 37ට වඩා වැඩි වෙන අවස්ථා තියෙනවා. කයේ උෂ්ණත්වයට වඩා ඒ සෙල්සියස් ප්‍රමාණය වැඩි වෙනකොට කය නිවා ගන්න ඕනේ, තෙමන්න ඕනේ. ඇතුලේ තියෙන වතුර ටික ඔක්කොම එළියට දාලා දහඩිය කියලා මුළු සර්වාංගෙම තෙමලා අර රස්ණය පාලනය කරනවා. නැත්තම් සෙල්සියස් 37 වැඩි වුණාම මේ ශරීරයේ සෛල කැඩෙන්න පුළුවන්, තැලෙන්න පුළුවන්, මැරෙන්න පුළුවන්, විනාශ වෙන්න පුළුවන්, ක්‍රියාකාරීත්වයේ දෝෂ ඇති වෙන්න පුළුවන්. භ්‍රමණ වේගයේ වැඩි නිසා নানা ප්‍රකාර ආපෝ තේජෝ වායවල පීඩන ඝට්ටන ඇති වෙන්න පුළුවන්. එහෙනම් මේ කායानुපස්සනාව කියන ධර්මතාවය දැන් මේ භාවනා කරන භාවනා යෝගියාට වැටහෙන්න පටන් ගන්නවා. මේ පිම්බීම ඇකිලීම තුල තියෙන්නේ පිම්බීමක් ඇකිලීමක් නෙමෙයි, සම්පූර්ණ කායानुපස්සනාවක්. ඉසමුදුනේ ඉඳලා යටිපතුල දක්වාම තියෙන සෑම සෛලයකම ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක් කියන එක යට තේරෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ ප්‍රඥාව තුලින් එයා තේරුම් ගන්නවා සෑම සෛලයක්ම මේ පිම්බීමේ ඇකිලීමේ ක්‍රියාව කරනවා. ඇයි මේ පිම්බීමේ ඇකිලීමේ ක්‍රියාව කරන්නේ? නියස්තියේ කම්පණය වැඩි නිසා. අපේ නියස්තියේ තියෙන තොරතුරු අපි දන්නවා කාලෙන් කාලිතයට නිර්දෝෂ වෙනවා. අපි කියනවා ඒ කාලේ මම විත කෑවා, දැන් නෑ, මේ දවස්වල කන්නේ නෑ. ඒ කාලේ තේ බිව්වා, දැන් මම තේ බීම නැවතුවා. එහෙනම් මේ පුරුද්ද කොහෙද තිබුණේ? ඇසේද කනේද දිවේද නාසේද සමේද කොයිද තිබුණේ? එහෙනම් මේ සෑම ශෛලයක් තුළම ඥානවල පෙර ඉඳලා සංසාරයේ ගෙනාපු මේ පුරුද්ද අන්තර්ගත වෙලා තිබුණා. එහෙනම් මේකට අලුත් පුරුද්දක් දැම්මා. මොකද්ද? තේවල තියෙන කාට තේජෝ ගතිය පිට. එහෙනම් මේ පිට වැඩිපුර තියෙන තේජෝ ගතිය යුක්ත කාට පානය කරනකොට මගේ කය රස්නේ වැඩි වෙනවා. රස්නේ වැඩි වෙනකොට සෛලවල භ්‍රමණ වේගය වැඩි වෙනවා. සෛලවල භ්‍රමණ වේගය වැඩි වෙනකොට කැළඹිල්ල ඇති වෙනවා. කැළඹිල්ල ඇති වෙනකොට ශරීරයේ කම්පණය වැඩි වෙලා චිත්ත වීතිවල වේගය වැඩි වෙනවා. උම්මත්තක ස්වභාවය ඇති වෙනවා. වැඩිපුර චෛතසික දීවන නිසා චිත්ත අවබෝධය අඩු වෙනවා. නාන ප්‍රකාර අශෝභන ලෙස ඇසිරෙන්න සිද්ධ වෙනවා. ඒ සෑම චර්යාවකටම කර්මයක් ඇදෙනවා. ඒ නිසා දුක ලැබෙනවා. එහෙනම් තපස්වර සාමාන්‍යයෙන් දවල් කාලයේ ගිනියම් කාලයේදී රත් වෙච්ච දේවල් ගන්න අර රත් වෙලා තියෙන දෙට තව තවත් ගිනි අඟුරු දානවා වගේ. ඒ වගේම තමයි මේ කාට જાති ගොඩාක් වළක්ව ගන්නවා. කාට කියලා කියන්නේ පිත. පිත වැඩි වුණා කියලා කියන්නේ කයේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. තපස්වරයෙකුගේ තපස් ජීවිතයට ඒක පටහැනි. එහෙනම් අපගේ කය පිළිබඳ මේ චර්යා පිළිබඳ යම් යම් අවබෝධ ඇති වෙනවා. මේ සෑම ශෛලයක්ම පිම්බීම ඇකිලිම සිදු කරමින් ඒගොල්ලෝ ජීවත් වෙන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. එහෙනම් මේ ආකාර දැනුම එනකොට මේ පිළිබඳ අවබෝධය ලබනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා පිම්බීම ඇකිලිම යනු කායානුපස්සනාව කියලා. එහෙනම් මේ පිම්බීම ඇකිලිම කායානුපස්සනාව වුණා. එහෙනම් මේ සෑම ශෛලයක්ම පැය 24ක් පුරාම මේ කාර්යය සිදු කරනවා. එහෙනම් අපගේ පිම්බීමේ ඇකිලිමේ නිර්මාත්‍රෝ තමයි වායෝ තරලයකින් නිර්මාණය වෙච්ච මේ දෙතිස්මා තලයෙන් තමයි මේ කොටස් 32 නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් වායෝ තරලයක අධිපති වෙන පෙනාලු තමයි මේ වායුවේ නිර්මාත්‍රෝ. එයා තමයි තීරණය කරන්නේ මේ කයට විනාඩියට කොච්චර ප්‍රාණවායුව ඕනේද, පැයට කොච්චර ඕනේද, මා විසින් කොච්චර ශරීරගත කරන්න ඕනේද කියන තීරණේ අරගෙන එයා තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි කිව්වොත් පෙනාලු වල යට සෙම බැඳිලා, පෙනාලු වල පිටිපස්සෙත් සෙම බැඳිලා, ඉස්සරහින් සමහර තැන්වල සෙම බැඳිලා, සිදුරු 1500කින් විතර තමයි අවශෝෂණය වෙන්නේ. ඒ නිසා විනාඩියට තප්පර 8යි උෂ්ම 40ක් විතර ගන්න කියලා කිව්වට යට එම ගන්න බෑ. ඇයි එම ගන්නකොට යට විඩාවක් ගන්න මේක ගණන් කරන්න ඕනේ. මේක අදින්න ඕනේ, එළියට දාන්න ඕනේ. මේක බෑ, මේක කරන්න බෑ. මේක දුකයි. හැබැයි මේ කයේ ඒ වගේ තත්වයක් තියෙනවා නම් මේ කයට ඔක්සිජන් ධාරිතාව අඩු වෙනකොට එයාට අතිය කියලා එකක් ඇති වෙලා අපි කියනවා වීසින් කියලා, ආස්මා කියලා කියනවා. මේ වගේ රසනීප තත්වයක් ඉබේ ස්වයංක්‍රීයව නිර්මාණය වෙලා අයියෙන් අයියෙන් උස්ම ගන්නවා. එයා කතා කරනවට වඩා වේගවත් උස්ම ගැනීම. දැන් මේ උස්ම ගන්න කවුද යට ඉගෙනුවේ? ඒක ඉබේ වෙන එකක්. කයේ තියෙන ක්‍රියාවලියට අනුව මේ උස්මවල වේගය ඉබේ වෙනස් වෙනවා. කය නිවිලා නම් තැම්පත් වෙලා නම් උස්ම ගන්නවද නැද්ද කියන එක බලන්න උපකරණයක් ඕනේ. ඒතුව උස්ම වැටෙන්නේ නැහැ. කය කලබල වෙලා නම් ක්‍රියාකාරීත්වය වැඩි නම් මේ කැළඹිච්ච කයේ උස්ම ගන්න එක වටපිටාව ඉන්න මනුස්සයන්ට ඇයෙනවා, දැනෙනවා. ඒ තරම් වේගවත්. එහෙනම් මේ ප්‍රාණයේ එහෙම නැත්නම් ප්‍රාණ වායුවේ අධිපති කියන මේ පෙනාලු තමන්ගේ මුළු කයටම අවශ්‍ය වායුව සැපවීම සම්බන්ධයෙන් එයා වගකීම දරනවා. මෙයාගේ පීඩණයෙන් එයා ඇතුල් කරන මේ වායු ධාරිතාව මුළු සර්වාංගය පුරාම යනවා. සෑම ඉන්ද්‍රියක්ම වෙන වෙන කාර්යය වල නිරත වෙලා ඉතියත් ඒගොල්ල ජීවත් වෙන්න ප්‍රාණ වායුව ඕනේ. එහෙනම් ඒ ප්‍රාණ වායුව මේ සර්වාංගය පුරා යනකොට මේ පිම්බීම ඇකිලීම කියන ක්‍රියාවලිය කරනකොටගෙන සෑම සෛලයක්ම ග්ලූකෝස් අවශ්‍ය නම් විටමින් ධාතු අවශ්‍ය නම් රසායනික ද්‍රව්‍ය අවශ්‍ය නම් වාතය අවශ්‍ය නම් රස්නි අවශ්‍ය නම් ඒ හැම එකක්ම පිම්බෙනකොට දොර ඇරෙනවා ඇතුල් කරගන්නවා ඇකිලෙනකොට මිරිකෙනවා පිච්චෙනවා ආයි පිම්බෙනකොට එළියට දානවා ආයි ඇතුල් වෙනවා ආයි අකුල ගන්නවා පිච්චෙනවා නැවත දොර අරිනවා නැවත එළියට යනවා එළියට යනකොට ඉඩ සැටි වෙනවා අවකාශයට තව එකක් පිරෙනවා ආයි ඇකිලෙනවා සෛලයේ තද වෙනවා රත් වෙනවා වැඩි පිච්චෙනවා පිම්බෙනවා ඇතුලෙන් පීඩනය වැඩි එළියට විසිරෙනවා ඉස්සුණා තව එකක් ඇතුල් වුණා ආයි ඇකිලෙනවා එහෙනම් මේ විදිහට මේ කය පැය 24 පුරාම මේ ක්‍රියාවලිය කරමින් විශාල විඩාවක් කරනවා මේ විඩාව පිළිබඳ අවධානම යොමු වෙනකොට දැන් මේ කයේ ක්‍රියාවලිය නෙමෙයි තේරෙන්නේ මේ වෙන විශාල ක්‍රියාකාරීත්වයේ විඩාව මේ මාංශය මේ තේට්ටුව එහෙනම් කයට අපට ග්ලූකෝස් අඩු වෙනකොට පැණි රස දෙන්න ඕනේ ඇඹුල් අඩු වෙනකොට එයාට මේ සෝඩියම් ලුණු අරෝමාව දෙන්න ඕනේ එහෙනම් අපේ කයේ පැවැත්මට වෛශ්‍රාවිය බැහැර කරන්න ලුණු දෙන්න ඕනේ පැවැත්මට සීනි දෙන්න ඕනේ සෛල නිර්මාණය කරන්න සෛලවල තියෙන අඩුපාඩු හදන්න වෛශ්‍රාවිය කරන්න ඇඹුල් දෙන්න ඕනේ එහෙනම් මේ සෑම සාකයක් තුලින්ම අපි ඇඹුල් ඇයිගන්නේ එකක් තමයි වෛශ්‍රාවිය කටයුතු වලටත් නව නිර්මාණ කටයුතු වලටත් සෙම් ප්‍රතිශාව වැඩිපුර තියෙනවා නම් සෙම් අමාරු තියෙනවා නම් ඔළුවේ උගුරේ පපුවේ බඩේ සෙම වැඩි නම් එයාට දෙන්නේ C විටමින් C කියලා කියන්නේ ඇඹුල් කියන කාර්යය එහෙනම් මේ ඇඹුල් ಜಾති දුන්නාම සෙම නැති වෙනවා නම් ගැලවිලා යනවා නම් ඇඹුල් වලින් කරන්නේ මොනවද සෙම අයින් කරන එක සෙම කියන්නේ වෙන මොකවත් නෙමෙයි අපේ කයේ තියෙන සෛලවල මැරිච්ච මලකුණු අපේ සෛල මැරුණාම ඒ මැරිච්ච සෛල එකට ඒකුරා ඒක රාසි වෙලා ඒවා ජෙලියක් වාගේ බඳුනාම මිදුනාම අපි ඒකට මස් කියලා කියන්නේ පණ තියෙනවා නම් ලේත් එක්ක මිශ්‍ර වෙලා එයාගේ රාජකාරිය කරනවා නම් ඒ කියන්නේ ඒ ශක්තිය නිස්පාදනය කිරීම එයා ක්‍රියාවලිය තුලින් නැවත නැවත මේ කයේ ක්‍රියාවල් වලට යොමු වීම එහෙම නැත්නම් මේ කයට විස බීජයක් ඇති වුණාම ප්‍රතිසංස්කරණය නිස්පාදනය කිරීමේ කටයුතු කයේ ඒ වේගය වැඩි කිරීම සෛල නිර්මාණය කිරීමේ වැඩි වැඩ ඒ වගේ චර්යා වලට උදව් දීම මේ වගේ කටයුතු වල ඉන්නවා නම් එයාට කියන මාංශ පේශී. එයා ඒ ක්‍රියාවලින් අයින් වෙලා අපි මේ වැඩ කරනකොට වාඩි වෙනකොට ඉඳ ගන්නකොට ඇවිදිනකොට අතපය උස්සනකොට මේ සෑම ඉරියව්වක් තුලින්ම ලක්ෂ ගණන් මිලියන ගණන් කෝටි ගණන් මේ සෛල කැඩෙනවා තැලෙනවා පොඩි වෙනවා මැරෙනවා. මේ සෛල නැවත රුධිරය මුදවලා පට්ටිකාවලින් සෛල හදනකොට අර කැඩිච්ච තැලිච්ච පොඩි වෙච්ච මැරිච්ච සෛල ඔක්කොම අයින් කරනවා මේවා ඒ ඒ ස්ථානවල කුවරවල තැම්පත් වෙන්න පුළුවන් තැන්වල මිදිලා එකතු වෙනවා තව තවත් සෛල ඇවිල්ලා අර ජෙලියත් එක්ක එකතු වෙලා මිදුනාම අපි කියන සෙම කියලා එහෙනම් මේ සෙම අපගේ කයේ තියෙන ක්‍රියාවලිය මේක මුළු සර්වාංගයේම තියෙන ප්‍රශ්නය මේක වෛශ්‍රාවිය කරන්න ඕනේ බෑර කරන්න ඕනේ මේ ක්‍රියාවලිය දිහා බලනකොට එයාට විශාල විඩාවක් දැකෙන දැනෙනවා මේක මා විශාල දුක මේ දුක නවත්තන්න නිරෝධ කරන්න ක්‍රමයක් නැ මේක මා විශාල කම්පනයක් දැන් එයාට තියෙනවා මේ ලෝකේ පවතින වේදනාව විතරයි කියලා ඉස මුදුනේ ඉඳලා යටිපතුල දක්වාම වේදනාව පවතිනවා වේදනාවෙන් තොර මොකවත් නැහැ එහෙනම් මේ පිම්බීම ඇකිලීම තුලින් වේදනානුපස්සනාව එයාට වැටෙනවා එනවා වේදනානුපස්සනාව තුලින් මේ තාපසයා බලනවා මොකද්ද මේ කයේ තියෙන චර්යාව කියලා බලනකොට මේ සෑම අංශුවක්ම සෛලයක්ම ජීවත් වෙන්න පුදුමාකාර ශක්තියක් වැය කරනවා දුකක් විඳිනවා සෑම ඉන්ද්‍රියක් තුලම ජීවත් වීමේ අර්බුදය පවතිනවා තමන් ජීවත් වුණොත් ඇති තමන් ජීවත් වුණොත් ඇති කියලා මේ ප්‍රාණ වායුව උණුසුම ඇදලා ඇදලා ගබඩා කරගෙන එක්කෙනාට එක්කෙනෙක් නැහැ. ඒ තරම් මේගොල්ලෝ කලබල වෙලා ජීවත් වෙන මාන්සි වෙනවා පොරබදිනවා තවත් කෙනෙක් ගැන හිතන්න වෙලාවක් නැහැ මම ජීවත් වුණොත් ඇති ලේවල ගලාගෙන යන ඒ සියලුම රසායනික ද්‍රව්‍යන් ටික උරාගෙන අවශෝෂණය කරගෙන ලබාගෙන තමන් ජීවත් වෙන්න කියලා මුළු සර්වාංගෙම දුක් විඳිනවා මේ දුක් වෙන සියුම් අවබෝධය අන්වීක්ෂයකට පමණක් ගෝචර වෙන මේ අවබෝධය මේ තාපසයාට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ ආකාරයෙන් ප්‍රත්‍යක්ෂ වුණාම එයා කල්පනා කරනවා මේ ලෝකේ හැමතැනම දුක මම තමයි දුකේ සංඥාව මේ බඹයක් විතර උස තියෙන මේ කයේ පැවැත්ම දුක එන ඉපදීම දුක පැවැත්ම දුක රෝග වීම ලෙඩ වීම වේදනාව දුක මරණය දුක දැන් මේක වචනයකින් නෙමෙයි ප්‍රත්‍යක්ෂ ඥානයකින් එයා මේක පිළිගන්නවා මේක ඇතුළතින් එයාට අවබෝධ වෙලා එනා මේ විදියට බලනකොට ඇයෙනකොට පෙනෙනකොට දැනෙනකොට සිතෙනකොට මොනවද වෙන්නේ මේ පිම්බීම ඇකිලිම එන ආස්වාස වෙලා ප්‍රාස්වාස වෙනවා වාගේ මේ ඇත් දෙකෙන් එළියට යනවා තරංග ඇතුළට එනවා නැවත එළියට යනවා නැවත ඇතුළට එනවා නාසයට ගන්ධය එළියට යනවා නැවත ඇතුළට එනවා නැවත එළියට යනවා නැවත ඇතුළට එනවා කන් වලට තරංග නිකන් යන්නේ එහෙම ලබා ගන්න බෑ කන් ඇතුලෙන් තරංගයක් ඉසලා එළියට යන්න ඕනේ ගිහිල්ලා ඒ කතා කරන සීමාවට ගිහිල්ලා ඒ කම්පණයට වැදිලා පරාවර්තනය වෙලා ඇතුළුනාම තමයි ශබ්දය මේකයි කියලා අඳුනගන්නේ ඇහි ක්‍රියාවලියමයි කනේ ක්‍රියාවලිය හැබැයි සමහර විද්‍යාත්මක කරුණුල ඔප්පු වෙනවා කනට තරංගයක් ඇතුල් වෙනවා ඇසෙන් විතරක් එළියට ගිහිල්ලා වැදිලා පරාවර්තනය වෙනවා ඒ කොහමද එකම කය තුල ඉන්ද්‍රියන් දෙක එකම සෛල වලින් හැදිලා තියෙනවා නම් කොහොමද ක්‍රියාවලිය දෙකක් වෙන්නේ ඇසින් එළියට ගිහිල්ලා පරාවර්තනය වෙනවා නම් කනෙනුත් එළියට ගිහින් පරාවර්තනය වෙන්න ඕනේ ඒක තමයි මේ කයේ තියෙන න්‍යාය ධර්මය එහෙනම් මේ කයෙන් එළියට ගිහිල්ලා ඇතුල් වෙනවා නම් මේ කයෙත් මේ පිම්බීම ඇකිලිම සිද්ධ වෙනවා දිවට දෙන සෑම ආහාරයක්ම අවශෝෂණය වෙනවයි කියලා කියන්නේ අවශෝෂණය වෙනකොට ඇතුලෙන් දෙයක් එළියට දෙනවා. එහෙනම් හොඳට ඇස් දෙක වාගෙන දිව අරගෙන ඉන්න සීනි පොඩ්ඩක් තියලා බලන්න. මුළු දිව පුරාම දියරයක් ගලනවා නේද? ඕජාවක් ගලනවා නේද? ඒ ඕජාව ඇතුලෙන් ආවේ මේ සීනි ටික ඇතුලට ගිය නිසා. පැණි රස දැනෙනකොට තමයි එන්නේ පැණි රස දැනෙන්නේ නැත්නම් එන්නේ නැහැ. එහෙනම් මේක තුලක් තියෙනවා ඇතුලෙන් තරංගයක් එළියට යවලා එළිය තරංගයක් නැවත පරිවර්තනය වීම නැත්නම් පරාවර්තනය කිරීම හැකියාව. එහෙනම් මේ සෑම සෛලයක් තුලම මේ සිදුවෙන ක්‍රියාවලිය දිහා බැලුවාම මට මේ ලෝකේ මොකවත් කරන්න දෙයක් නැහැ. හැම දෙයක්ම ඉබේ වෙනවා වෙන්දැරලා බලාගෙන ඉන්නවා කියන ධර්මය ප්‍රත්‍යක්ෂ වෙනවා. එනං ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ වෙනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මේ ලෝකේ හැම දෙයක්ම පිළිවෙලට නියමෙටම යනවා. සෛලයක් මරුණාම මම ඒ සෛල කර්මයකින් කපලා අයින් කරලා නැවත බද්ධ කරන්න ඕනේ. ලේවලින් ඒක අයින් කරගන්නවා. නැවත ලේ මුදවලා එතන අලුත් සෛල හදාගන්නවා. සෑම ස්ථානයකම දෝෂ නිර්දෝෂ වෙනවා. විසබීජ වලට අදාළ ප්‍රතිශක්තිකරණයේ ලේවලින්ම අදා ගන්නවා මර්ධනය කරනවා එම්බ්‍රිසාව උන වේදනාව පිළිකාව කින ඕනම ලෙඩකට තමන්ගේ කයෙන් ලේවලින් තමන්ට බේත් අදා ගන්න පුළුවන් හැබැයි ඒ බේත් අදා ගන්න අවශ්‍ය අවස්ථාව අපි නිර්මාණය කරලා දෙන්නේ. අපි උදව් කරන්නේ කයට කය විසින් ප්‍රතිකාර ගන්නවට. මේ කයේ තියෙන දැනුමෙන් කය ප්‍රතිකාර කරගන්නවට අපි අකමැති. ඒ නිසා තමයි මේ සෑම ප්‍රශ්නයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් අපේ ජීවිතය දිහා බලනකොට අපට පැහැදිලිව පේන ප්‍රශ්නයක් තමයි මේ සෑම ඉන්ද්‍රියක් තුළම තියෙන ක්‍රියාවලිය අපි බලෙන් කරන්න ඕනේ නැහැ. ඒ සෑම ඉන්ද්‍රියක්ම තම තමන්ගේ රාජකාරිය ක්‍රියාව මනාකොට සිදු කරමින් පවතිනවා. අපට තින්නේ වෙන්න තියෙන දේ වෙන්න ඇරලා බලාගෙන ඉන්න. දැන් එයාට ධම්මානුපස්සනාව තේරෙනවා. එහෙනම් බලන්න මේ පිම්බීම ඇකිලිම සතර සතිපට්ඨානයේ කොහොමද මේ භාවනා යෝගියාට අවබෝධ කරලා දෙන්නේ කියලා. එහෙනම් මේ අභ්‍යන්තරය දැනගන්න නැතුව මේක තුල පවතින විද්‍යාත්මක භාවය දැනගන්න නැතුව මේ භාවනාවේ ප්‍රතිඵල ටිකක් අමාරුයි. ඒතුව අවබෝධයක් නැතුව කරන කිසිම දෙයකින් ඵලයක් නැහැ. එහෙනම් මේ කායික ක්‍රියාවලිය දිහා බලනකොට දැන් යාට තේරෙනවා. එහෙනම් මේවා දැනගන්නේ කවුද? කාටද මේක තේරෙන්නේ? කවුද මේකේ මූලාශ්‍රය අරගෙන මේවා ගවේෂණය කරන්නේ කියලා බලනකොට එයාට තේරෙනවා මටමයි දැනෙන්නේ. අතට දැනුණාද, කකුලට දැනුණාද, පපුවට දැනුණාද, බඩට දැනුණාද, ඇසට, කනට, දිවට, නාසයට, සමට දැනුණාද කියලා බැලුවාම දැනිච්ච කෙනෙක් නැහැ. එහෙනම් මේ තද ගතියට දැනෙනවද කියලා බැලුවාම තද ගතියට දැනෙනවා. දියරයක් වගේ ගලාගෙන යන ලේවලට දැනෙනවද? ඔව්, වේදනාව ලේවලට දැනෙනවා. එහෙනම් මේ පටවියට දැනෙනවා, ආපෝලට දැනෙනවා. එහෙනම් මේකේ තියෙන වායුවට දැනෙනවද කියන වාතමාරු, අනේ ඒක නෙන්න මේ ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නය, දැනෙනවාමයි කියලා අපි පිළිගන්නවා. එතකොට මේ පටවි, ආපෝ, වායෝ කියන තුනටම දැනෙන බව මේ යෝගියා දැනගත්තාම එයා කල්පනා කරනවා. එතකොට මේ කයේ තියෙන උණුසුමට දැනෙනවද? ඔව්, උණුසුමටත් දැනෙනවා. එහෙනම් මේ වේදනාව, මේක තුල තියෙන ධර්මතාවය, මේ සෑම කාරණාවක්ම ක්‍රියාවලියක්ම මේ කාරණා අතරතම දැනෙනවා. එහෙනම් මේ මට මේ තේරෙන එක කාටද තේරෙන්නේ කියලා බලනකොට එයාට වැටෙනවා ප්‍රාණ ශක්තියට තමයි මේ වැටෙන්නේ. අඩපණෙන් ඉන්නකොට තමන් ඉන්නේ කොහෙද, කරන්නේ මොනවද, නිදාගෙන ඉන්න ඉරියව්ව තුළ මං කොයි විදියටද ඉන්නේ මොකවත් අවබෝධ නැහැ. නිදාගත්තට පස්සේ නිින්ද ගියාම එයා පොරවලා ඉන්න ඒ රෙදි කැබැල්ලේ තියෙන වර්ණයවත් මෝස්තරවත් පිළිබඳ එයාට අවබෝධයක් නැහැ. එයා නිදාගෙන ඉන්න ඉරියව්ව පිළිබඳව එයාට නිශ්චිත නිගමනයකට එන්න බෑ. හේතුව නිින්ද ගියා කියලා කෙන මොකවත් දන්නේ නැහැ. එහෙනම් එයාට තේරෙනවා පණ තියෙන තාක්කල් විතරයි මේක තේරෙන්නේ. පණ අඩු නම්, පණ ගියා නම් මේක තේරෙන්නේ නැහැ. නින්ද ගියා කියන්නේ පණ ගියා, එයා දන්නේ නැහැ මොකද උනේ කියලා. එහෙනම් මේ භාවනා යෝගියා මේක වඩාගෙන යනකොට එයාට තේරෙනවා සමහර අවස්ථාවලදී එක එක ඒවා මතක් වෙනවා. පිම්බී නැකිලිම නෙමෙයි, එයාට වෙල්වල පොළවල්වල තියෙන ඒ ජී මට්ටම් වල හිටපු දේවල්, පුංචි කාලේ දේවල් එයාට මතක් වෙන්න පටන් ගන්නවා. ඒ මතක් වෙනකොට තේරෙනවා මම මේ සීය එළියට යවනකොට සිත වෙන තැනකට දුවනකොට මේ අවබෝධ මොකවත් නැහැ. নানা ප්‍රකාර චිත්‍රපටි වාගේව පේන්න පටන් ගන්නවා. එහෙනම් මේ කය පිළිබඳ අවබෝධයෙන් ඉන්නකොට, කය පිළිබඳව 100ෙන් ඉන්නකොට මේ සෑම දෙයක්ම වැටහෙන්න තේරුම් ගන්න පටන් ගන්නවා. එහෙනම් මේ අවබෝධය එනකොට ප්‍රාණය වැඩි නම්, තමන්ගේ ප්‍රාණ ශක්තිය වැඩි නම් මේ අවබෝධය වැඩි වෙනවා. ප්‍රාණ ශක්තිය අඩු නම් අවබෝධය අඩු වෙනවා. මේ ක්‍රමවේදය වටා ගන්නවා. එහෙනම් පණ වැඩි, පණ අඩුයි, මේ පණ කියන්නේ මොනවද කියන ප්‍රශ්නෙට දැන් මැදි වෙලා මේ පණ කියන එක හොයනවා. මේ කයේ කොතනද පණ තියෙන්නේ? හැම තැනම රිංගලා හොයලා බලනකොට කිසිම තැනක මේ පණ තියෙන බවක් තේරෙන්නේ නැහැ. එතකොට තේරෙනවා හැම තැනම තියෙන බව. දැන් අපි කෙනෙකුට කියනවා අවකාශ ධාතුවෙන් ටිකක් ගේන්න කිව්වම එයා මේ ලෝකේ හැම තැනම හොයලා මාමේඝ පර්වතේ හොයනවා, සමුද්‍ර මැජ්ජේ හොයනවා, රටවල් ගානේ ගිහිල්ලා හොයලා අවකාශයේ ඔයා ගන්න බෑ කියනවා. ඒ කියන්නේ හැමතැනම අවකාශයේ තියෙන බවයි. එහෙනම් මේ ප්‍රාණය තියෙන තැන අරියටම ඔයා ගන්න බෑ කියලා කියන්නේ හැමතැනම දැනෙනවයි කියලා කියන්නේ හැමතැනම මේ දැනීම පාණේ වශයෙන් තියෙනවයි කියලා කියන්නේ පාණේට නිශ්චිත තැනක් නෑ. මේක විසිරිච්ච පැතිරිච්ච ස්වභාවයක් මත මුළු සර්වාංගයේම පීතලා තියෙන දෙයක්. මේ අවබෝධයට ආවම යා ගොඩාක් සන්තෝෂ වෙනවා. හේතුව දැන් වැඩ නිමා වේගෙන යන්නේ. පටවි මට්ටමෙන් එයා කායානුපස්සනාව තේරුම් ගන්නකොට එයා සෝවන් වෙලා එයා දන්නේ මේ සෑම කයෙම සෛලයක්ම පිම්බිලා ඇකිලෙනකොට මේ ඇකිලිලා පිම්බිලා යන මේක තුල ඇතිවෙච්ච වේදනාව දුක්ක සත්‍ය වටා ගන්නකොට එයා සකු르දාගාමි වෙලා කියලා එයාට වැටහිලා නැහැ. මේ හැම දෙයක්ම ධර්මානුකූලව සිද්ධ වෙනවා. ධර්මානුකූලව තමයි මේ හැම දෙයක්ම තියෙන්නේ. ඒ ඉන්ද්‍රියන් වල නියස්ති වල ආවිස තියෙනවා. රතුරුදි රාණුවා දින 120ක් ආයුෂ අරගෙන ක්‍රියාත්මක වෙලා මැරෙනවා. සුදුරුදි රාණුවා දින 14ක් ආයුෂ අරගෙන මැරිලා යනවා. එහෙනම් වකුගඩු ගත්තාම වකුගඩුව අලුතෙන් නිර්මාණය වෙන්න අවුරුද්දක් යනවා. සෑම අවුරුද්දකට එක සැරයක් වකුගඩුව සම්පූර්ණයෙන් අලුත් වෙලා එහෙනම් මේ පෘථුවිය මේ සූර්යා වටා 365 වටයක් ගිහිල්ලා එනකොට ඒ පීඩණය මත ඒ චර්යාවේ දිනයට අනුව ඒ තරංගවලට අනුව වකුගඩුව සම්පූර්ණයෙන්ම අලුත් නිර්මාණයක් බවට පත් වෙනවා. එහෙනම් අග්න්‍යාසය අදවත පෙනහළු මේ හැම එකක්ම ඒ ග්‍රහයන්ගේ පීඨීම මත ඒ භ්‍රමණ වේගයට අනුව ඒ ග්‍රහයන්ගේ ආවිස මත මේ ගායෝ මේ මනත්තම මේ ඉන්ද්‍රියන් අලුත් වැඩියා වෙනවා. ඒ ගායන්ගේ අවුරුදු තමයි අලුත් වැඩියා වීමට වෙන ආයුෂ. අන්න මේ ක්‍රමවේදත් අවබෝධ වෙනවා. මේවා වටා ගන්නකොට මේ අවබෝධ එනකොට මේ ධම්මානුපස්සනාව තුළින් එයා අනාගාමි ඵලයටපත් වෙලා දැන් ප්‍රඥාව වැඩි එයාට. එයාට තේරෙනවා මම භාවනාවට වාඩි වෙලා මේ පිම්බීම ඇකිලිම දිහා බලාගෙන කියලා දැන් එයා මෙතන නැහැ. දැන් මට පිම්බීම දැනෙන්නේ නැහැ, ඇකිලිම දැනෙන්නේ නැහැ. මේ විශ්වයේ තියෙන සෑම අභිරහසක්ම මට දැනෙනවා. මේ සෑම ඉන්ද්‍රියක්ම කරන ක්‍රියාවලිය, ඒ ක්‍රියාවලියට තියෙන ආයස, ඒක තීරණය වෙලා තියෙන සමීකරණ, ඒගොල්ලෝ ඇයි එහෙම ක්‍රියාත්මක වෙන්නේ? ඇයි ඒගොල්ලෝ නිස්පාදනය කරන්නේ? ඒ නිස්පාදනය තුලින් මොනවද වෙන්නේ? මොනවද ලැබෙන්නේ කියන ඒ සෑම ධර්මතාවයක්ම වැටෙන්න පටන් ගන්නවා. එනම් මේ බඹයක් විතර උස තියෙන මේ කය තුළ මේ ප්‍රාණය විසිරිලා පැතිරිලා පවතින බව තේරුම් ගත්තාම මේක පවතින්නේ කොයි ආකාරයෙන්ද කියලා බලනකොට තේරෙනවා මේක සෛලයක් පමණ පවතින්න බෑ. ඇයි මේ සෛලයේ තරමට තිබුණා නම් මේක ඇතුල් වෙන්න බෑ. ගේක පළල අඩි 40යි, දිග අඩි 60යි, දොරේ පළල කීයද කිව්වොත් උඩරිම අඩි 3යි. අවමය අඩි 2යි. එහෙනම් අපි දන්නවා අඩි 20ක් පළල අඩි 60ක් දිග තියෙන ගෙයක් වුණාම අඩි 10ක දොරක් දාන්නේ නැහැ. ඇයි ඒකේ උඩරිමේ තියෙන්නේ අඩි 3යි. එහෙනම් මේ ආකාරයට සෑම නිවසකටම ස්ථානයකටම ඒ දොරේ සීමාවක් තියනවා වාගේ මේ ක්ලෝරෝසෝම් 46ක් දරාගෙන ඉන්න මේ සෛලයේ දොරටත් සීමාවක් තියෙනවා. එහෙනම් මේ දොර ඇරෙනකොට මේ දොර අර සෛලයට වඩා පුංචි නිසා මේක ඇතුළට යන්න පුළුවන් මට්ටමින් තමයි මේක පවතින ඕනේ. නැත්තම් මේ ප්‍රාණයට ඇතුල් වෙන්න පුළුවන් කමක් නැහැ. මේ ධර්මතාවයේ වටා ගත්ත ගමන්ම මේ භාවනා යෝගියාට තේරෙනවා මේ ප්‍රාණය කියන විසිරිලා පැතිරිලා ක්‍රියාත්මක වෙන අණුව මෙන්න මේ ප්‍රමාණයට තමයි තියෙන්නේ. කොහොමද සෛලයක ඒ මෙම්බ්‍රේන් කියන ටිෂු එක ඇතුළට යන්න, මේ දොර ඇරෙන්න, මේ දොර තුලින් ඇතුල් වෙන්න, දෙපැත්තට ඕ උඩට යටට ඕ වැඩිලා ඉරවිලා ඒ දොරේ පියනේ අබැයක් ගැව්වා වගේ ඉරවෙන්නේ නැතුව පාසුවෙන් ඇතුළට යන්නත් පාසුවෙන් එළියට යන්නත් අතරින් එකක් වාගේ පුංචි එකක් වෙන්න ඕනේ කියන දැන් ප්‍රමාණය දැනගත්තා. එහෙනම් මේ ප්‍රාණ අණුව කොහොමද මේ කයේ ක්‍රියාත්මක වෙන්නේ කියලා බැලුවාම අපි මේ ලෝකේ ඉන්නකොට උඩින් වාතයත් යටින් ගුරුත්වාකර්ෂණ කම්පනයත් සතර දිසාවේ වාතයෙන් අපේ කය ඉර කරලා තියාගෙන ඉන්නවා. මේ සතර දිසා වාතයට ඉර කරනකොට අපේ කයේ සෛලවල භ්‍රමණ වේගය නිසා එළියට යන තරංගය කම්පනය අර එළියෙන් එන සතර දිසාවේ වාතයත් එක්ක ගින් වැඩිලා ගැටිලා එයාට ඒ පැත්තට යන්න බෑ. විශ්වයෙන් එන වායු තරලයට මේ කම්පනය කඩාගෙන මේ පැත්තට එන්න බෑ. ඒත්ව මෙයාට උපරිම තල්ලු කරන්න පුළුවන් වේගයත් අරයට උපරිම තල්ලු කරගෙන එන්න පුළුවන් වේගයත් අතර සීමාවක් ඇදෙනවා. ඒකට කියනවා ඕරාව කියලා. එහෙනම් මේ ඕරාව මත තීරණය වෙනවා මේ කයේ තියෙන ප්‍රාණ ධාරිතාව කොච්චරද කියලා. එහෙනම් මේ මුළු සර්වාංගයේ පුරාම 90ක් භ්‍රමණය වෙන වේගයට තවත් 90ක් ඈත් වෙනවා කියන එක සාමාන්‍ය රසායනික විද්‍යාවේ තියෙන න්‍යාය ධර්මය. 90ක් අයියෙන් කැරකෙනවා නම් ඒ 90 ඒ භ්‍රමණ වේගය නිසා තවත් 90ක් තල්ලු කරනවා. එතකොට ඒ 92 අතර ඉඩස වැඩි වෙනවනේ. එතකොට මේ බම්බයක් විතර උස තියෙන මේ කයේ 92 අතර ඉඩස වැඩි නම් 90ල ගණනය ගන්න පුළුවන් මගේ සිත භ්‍රමණය වෙන්නේ මේ චිත්ත වීතිය බීටානම් ඒ බීටාවල භ්‍රමණය වෙන්නේ මේ වේගයටනම් 92 අතර තියෙන ඉඩස මෙච්චරයි අඩියයක් ඇතුළත තියෙන්න පුළුවන් අණු ප්‍රමාණය මෙච්චරයි ඒ කියන්නේ මෙයාගේ ප්‍රාණ ධාරිතාවේ උපරිම මෙච්චරයි පරමායස මෙච්චරයි අරියටම කේන්දරය ඇදුවා මෙයාගේ සිත භ්‍රමණය වෙන්නේ ඇල්පා ඇල්පානම් ඒ ඇල්පා කියන මට්ටමට භ්‍රමණය වෙන්නේ මෙච්චරයි එහෙනම් එයාගේ පීඩන ධාරිතාව මෙච්චරයි එහෙනම් 92ක් අතර තියෙන්න පුළුවන් ඉඩස මෙච්චරයි එහෙනම් අඩියයක් උස තියෙන මේ කය තුල තියෙන්න පුළුවන් අණු ධාරිතාව මෙච්චරයි මෙච්චරක් තිබුණොත් ඒකට ඉන්න පුළුවන් ආයුෂ මෙච්චරයි එතන හරියටම ඇදුවා ජීවත් වෙන කාලය තීටා වලට ගියාම ගොඩාක් සෑල්ලුයි හේතුව අතරේ සිට අට දක්වා තමයි සිටිවිලි ඇති වෙන්නේ ඒ තරම් සිට නිවිච්චකනේ එයාට කියන තාපසේ යෝගියේ මුනිවරයේ ශ්‍රමණයේ කියලා නාන ප්‍රකාර නම් වලින් කියනවා ඒ සරණ යන ශ්‍රමණ සරණාගත සියලෝම දෙනා ගොඩාක් දුරට තීටවල ඉන්නේ. එහෙනම් මේ තීට කියන මානසිකත්වයේ මත ඉන්නකොට මේ චිත්ත වීතිය ගොඩාක් නිවිලා තියෙනකොට එයාගේ අනු දෙක අතර තියෙන ධාර්තාව ගොඩාක් අඩුයි. එතකොට යාගේ බඹයක් විතර උස තියෙන මේ අඩි අයක් තුළ තියෙන ප්‍රාණ අණු ගොඩාක් වැඩි. එතකොට යාට කියන පරමාවිස 120යි කියලා. ඇයි? මේ තීටවල තමයි එක විනාඩියට උෂ්ම 15ක් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ ඇයි උෂ්ම 15 කියලා අපි තීරණය කළේ? පෘථිවිය ගෝලාකාරයි. ඒ ගෝලයට අංශක 360ක් තියෙනවා වෘත්තයක. ඒ අංශක 360 එක වටයක් කරකිලා පටන් ගත්ත තැනට නැවත එන්න පැය කීයක් යනවද කියවම 24යි. එතකොට පැය 24ෙන් 360 බෙදුවාම උත්තරේ 15යි. එහෙනම් විනාඩියට තප්පර 8යි. මිනිස්සෙක් 120ක් ජීවත් වෙන්න ඕන නම් ගන්න ඕනි උෂ්ම 15යි. එතකොට පරමායස සම්පූර්ණයෙන් භුක්ති විඳින්න පුළුවන් මේ පෘථිවියට සාපේක්ෂව. වෙනත් රාජයකට ගියාම ඒ භ්‍රමණ වේගයට අනුව ඒක බෙදලා ගන්න කාලය වෙනස්. දිව්‍ය ලෝකවලත් භ්‍රමණ වේගයත් ඒ එක වටයක් කරගෙන යන කාලයෙන් බෙදුවාම තමයි ආයුෂ ගන්නෙ. ඒ සමීකරණ ගැන අපි කතා කරන්නේ. ඒ විද්‍යාව ගොඩාක් සංකීර්ණයි. දෙතිස්මා තලය පිළිබඳව ගැඹුරෙන් කතා කරනකොට දිව්‍ය ලෝකවල ආයුෂ මෙතන ඉඳලා මනින සමීකරණයත් ඒ මනින ගණන්වල තියෙන ඒ මූලධර්මයක් අපි ගොඩාක් ගැඹුරෙන් සාකච්ඡා කරනවා. මෙතන ඉඳලා ඕනම තරලයක් අපිට මැනලා දැන් අද වර්තමානයේ කොච්චර ආවිෂයක තියෙනවද කියන එක මෙතන ඉඳලා දැන් මැනලා කියන්න පුළුවන්. එහෙම තමයි දිව්‍ය ලෝකවල ඒ බ්‍රහ්ම ලෝකවල ආවිෂ මැනලා තින්නේ. එහෙනම් මේ විදියට මේ කය තුළ තීට මට්ටමින් මේ සිත භ්‍රමණය වෙනවනම් ඒ කම්පණයට අනුව අපට තීරණය කරන්න පුළුවන් මේ අණු දෙක අතර තියෙන ඉඩස මෙච්චරයි එහෙනම් පවතින්න පුළුවන් අණු ප්‍රමාණය මෙච්චරයි එහෙනම් එයාගේ පරම ආයුෂ මෙච්චරයි එහෙනම් ඩෙල්ටා කියලා කියන්නේ 1ක් 3ක් අතර සිටවිලි ඒ කියන්නේ පංච ඉන්ද්‍රයන් පිළිබඳ අවබෝධය නැති සිත නැවතිච්ච මේ ලෝකයේ කිසිම සංඥා සංස්කාරයක් එක්ක ගනුදෙනු නොකරන නැවතිච්ච ස්වභාවයක් ඒ නැවතිච්ච ස්වභාවය ගත්තාම අණු දෙක අතර ඉඩස කොච්චරද කියවම ඉඩසක් නැහැ අණු වලින් ඔක්කොම පැක් වෙලා පිරිලා එතකොට ඉඩසක් නැත්නම් මේ අණු වල ආයුෂ කොච්චරද කියලා කිව්වා. මෙයා කියනවා මා කල්ප ආලෝක වර්ෂ මිලියන කෝටි ප්‍රකෝටි කියලා කියන කොච්චරද කියලා දන්නේ නැහැ. ඇයි? සමාධියේ ඉන්න කෙනාට පිපාසය ඇදෙන්නේ නැහැ. බඩගිනි ඇදෙන්නේ නැහැ. වයසට යන්නේ නැහැ. ඊළඟ බුද්ධ ශාසනයේ කර්ම තිනව නම් පලිසම් දෙනකන් එහෙමම නැවතිලා ඉන්නවා. මා කාශ්‍යප මහා රහතන් වහන්සේ මෛත්‍රී තථාගතයන් වහන්සේගෙන් ඒ කර්මය පලිසම් දෙනකන් හිමාල තපෝ වනයේ ගල්ගුවාවක ඉන්න බවට දේශනාවේ සඳහන් වෙනවා. ඒකේ යථාර්ථය අභිරාස මේක. එහෙනම් මේ වාගේ මේ තමන්ගේ ප්‍රාණධාරිතාව වැඩි වෙනකොට පරමාවිස කියන්න බෑ. එහෙනම් මේ ප්‍රාණය කියන එක අනුවලින් මේ කයේ තියෙනවා. මේ සිත කැළඹෙනකොට, කය කැළඹෙනකොට ඇස කන දිව නාසය සම කියන ආයතනවල කාමාසා වැඩි වෙනකොට, ගනුදෙනුව වැඩි වෙනකොට, වින්දනය වැඩි වෙනකොට මේ කැළඹිල්ල නිසා කයේ සෛල භ්‍රමණ වේගය වැඩි කරනවා. වැඩි වෙනකොට මේ ප්‍රාණ ධාතුව කැඩිලා විසිරිලා කයෙන් එළියට යනවා. ඒ ධාතුව ප්‍රමාණය අඩු වෙනවා. එතකොට අකාලේ මැරෙනවා. වයසට යනවා. තරහා ගන්න එපා කියලා පුරාණයේ මිතුම් මිත්තන් කියනවා. ద్వේෂය ආයුෂ නැසයි මේක ධම්මපදයක්. ద్వේෂය පරපණ නැසයි මේකත් ධම්මපදය. ద్వේෂය ඇත්තා තමා විනාශ කරගන්නේය. එහෙනම් මේ ප්‍රකාශන වලින් මොනවද තීරණය කරන්නේ? මේ කයේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනකොට මේ කම්පණය නිසා සෑම අණුවක්ම භ්‍රමණ වේගය වැඩි කරනවා. භ්‍රමණ වේගය වෙනකොට වැඩි වෙනකොට අණු දෙක අතර ඉඩස් වෙනවා. ඉඩස් වෙනකොට වැඩිපුර අණු වලට ඉන්න බෑ. ඉන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ඉතුරු ටික කැඩිලා එළියට විසිරෙනවා. ඒ කියන්නේ අකාලේ මැරෙනවා. එහෙනම් මේ ద్వේෂය අපිව වයසට යවනවා. ඉක්මනට මරණය ලං කරනවා. මේ සෑම දෙයක්ම ගවේෂණාත්මකව ප්‍රත්‍යක්ෂ වෙන්න පටන් ගන්නවා. චිත්තානුපස්සනාව වැටෙනවා. චිත්තානුපස්සනාව වැටෙච්ච ගමන්ම පිම්බීම ඇකිලිම වඩන භාවනා යෝගියා ගොඩාක් සංසුම් වෙනවා. එයා ඇස්සර්ලා මේ ලෝකෙ දිහා බලනකොට මොකවත් පේන්නේ නැහැ. මොනවද ඇයෙන්නේ කියලා හිතනකොට මොකවත් ඇයෙන්නේ නැහැ. එයාට තේරෙනවා ඇයෙන නිසා තමයි මේ අණු ප්‍රාණ අණු ඈත් වෙන්නේ. ඈත් වෙන නිසා ධාරිතාවකට ඉන්න බෑ. ඒ නිසා කම්පණයෙන් විසිරලා යනවා. ඒ නිසා අකාලේ මැරෙනවා. එහෙනම් මේ ඇස කන දිව නාසයේ ක්‍රමවේදය ඒක තුල තියෙන ක්‍රියාවලිය එයාට චිත්‍රපටිය අපාගේ පේන්න පටන් ගන්නවා. එයා පේන බව විතරයි දැනගන්නේ. එතනින් එයාට එයා ගනුදෙනු කරන්නේ නැහැ. ඇහෙන බව විතරක් දැනගන්නවා. එතනින් එයාට ගනුදෙනු කරන්නේ නැහැ. එහෙනම් මේ විදිහට ආයතන අයම එයා සංවර කරගන්නවා. සංවර කරගන්නකොට එයාගේ ප්‍රාණධාරිතාව ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්න පටන් ගන්නවා. හේතුව අණුවල භ්‍රමණ වේගය අඩු වෙනකොට ඒ අණුවල ලංවීම ඇති වෙනවා. ලංවෙන්න ආහාර පානමේ ආමාශයෙන් අවශෝෂණය වෙලා ලේ වෙලා මස් වෙලා මස් තෙල් වෙලා තෙල් මිදිලා අස්ති වෙලා අස්ති ඇට මිදුළු වෙලා ඇට මිදුළු අපේ කයේ ශක්තිය බවට පත් වෙනකොට ඒ ශක්තිය ප්‍රාණ ශක්තිය බවට පත් වෙනකොට මේ ශක්තිය වැඩිපුර ගබඩා වෙනවා. වැඩිපුර රැඳෙනවා. එළියට යන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි මේ චිත නිවුනාම ඒකට අනුව ප්‍රාණ ශක්තිය සම්පූර්ණ මේක ඇතුලේ පිරෙනවා. පිරුණාම මේකේ කම්පණය වැඩි, මේකේ ධාරිතාව වැඩි. සතර දිසාවෙන් එන වාතයට එච්චර ප්‍රාණ ශක්තියක් නැති නිසා ළඟට ඇවිල්ලා මෙයාට පීඩන කරන්න බැරුව එයා වටේ කැරකි කැරකි ඉන්නවා. ඇයි මෙයාට ඇතුල් වෙන්න බෑ? අණුවල තියෙන පීඩන ධාරිතාව වැඩි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නිවිච්ච උත්තමයකට ගොඩාක් කර්ම අවෝසි වෙනවා. ඒ කියන්නේ ඒ කර්ම බල සම්පන්න නැහැ. එයා නිවිලා එයාගේ ප්‍රාණ ධාරිතාව වැඩි. එහෙනම් කැළඹිලා ඉන්න පුදුජන කෙනෙකුට නිකන් යනකොටත් පරිසම් දෙනවා. ඇයි? එයාගේ ප්‍රාණ අණු දෙක අතර ධාරිතාව වැඩි. එහෙනම් ප්‍රාණයේ තියෙන සම්පූර්ණම ධාරිතාව කයේ ගොඩාක් අවමයි. එළියෙන් එන කුංචි තරංග ඇතුල් වෙනවා. ඒ ආයතන අයම ඇවිලෙනවා. එයා ගිනි වතුර දාගත්ත කෙනෙක් වාගේ දඟලනවා. එහෙනම් පිම්බීම ඇකිලීම මත පිම්බීම ඇකිලීම තුල මේ වගේ ධර්මතාවයන් තියෙන බව ප්‍රත්‍යක්ෂ කරගෙන එයා මේ ලෝකයේ සියලුම දෙනාට සාදුකාරයක් දීලා කියනවා මම නැවතුණා කියලා. එහෙනම් එයා පිම්බීම ඇකිලීම පුරුදු කරලා නැකිටිලා මේ ලෝකේ කිසිම කෙනෙකුට වචනයක් කියන්නේ නැහැ. කිසිම නාමයක් රූපයක් සමන් දෙන්නෙත් නැහැ බලන්නෙත් නැහැ. එයා දන්නවා මේ ලෝකේ හැම දෙයක්ම සිදුවෙන්නේ මේ විදියට. එහෙනම් මේ පිම්බීම ඇකිලීම තුල පවතින මේ ධර්මතාවය දැනගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන අවබෝධ කරගෙන භාවනා කරනවා නම් මේ සෑම පියවරක් ගානෙම අපට අවබෝධය ඇති වෙනවා. මේ දැනුම මේ අවබෝධය අපගේ සංසාර විමුක්තිය බවට නිර්වාණය බවට පත් වෙනවා. එහෙනම් ආනාපාන සති භාවනාව තුලින් පළවෙනි කමඨාන පිම්බීම ඇකිලීම අපි සාකච්ඡා කළා. ඒ පිම්බීම ඇකිලීම තුලින් පඨවි ආපෝ වායෝ තේජෝ කියන සතර ආකාර මට්ටම් අතර අවබෝධ වෙන පිළිවෙල අපි සාකච්ඡා කළා. ඒ තුලින් අපට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් එහෙම නැත්නම් කායානුපස්සනා වේදනානුපස්සනා ධම්මානුපස්සනා චිත්තානුපස්සනා කියන සතර ආකාර සතර සතිපට්ඨානය ප්‍රත්‍යක්ෂ වෙලා මාර්ගඵල අතරින් මේ භාවනාවෙන් පිරිනිවෙන්නේ කොහොමදයි කියන එක අපි සාකච්ඡා කළා. එහෙනම් මේ ධර්මතාවය අපි අපගේ ජීවිත කාලය පුරාම මතක තියාගන්න ඕනේ. මේක වඩලා ඔයලා ප්‍රත්‍යක්ෂ කරලා ගන්න ඕන ඥානයක්. ඒ නිසා මේක වඩලා ඔයලා ප්‍රත්‍යක්ෂ කරගෙන නිවෙන්න ඕනේ. ඇයිච්ච පමණින් අපි මේක වැඩුවයි කියන මානසිකත්වයේ දෘෂ්ටියටපත් වෙන්නේ නැහැ. මේක වඩන්න ඕනේ. මේක වැඩෙනකොට මේක ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ මේ ලෝකේ අපි තරම් නිස්සබ්ද භාවනාවේ ඉන්න කෙනෙක් නැහැ. අපි තරම් මේ ලෝකේ සංසුන් සමාධියේ සුවේ විඳින කෙනෙක් නැහැ. අපි තරම් පරම සන්තෝෂයට පරම සාන්තියට පත් වෙච්ච කෙනෙක් නැහැ. හේතුව අපට මේ ලෝකේ ගනුදෙනුවක් නැහැ. හැම එකක්ම ඉබේ වෙන්න බව කායානුපස්සනාවෙන්ම ප්‍රත්‍යක්ෂ වෙලා ඉවරයි. හැම නාමයක් රූපයක්ම මුතුමැණික් හැම දෙයක්ම අපට තේරෙන වේදනාවක් බව. ඇයි වේදනානුපස්සනාවෙන් මේ සෑම ඉරියව්වක්ම සංඥාවක්ම වේදනාවක් බව ප්‍රත්‍යක්ෂ වෙලා ඉවරයි. කිසිම කෙනෙකුට අපි නිନ୍ଦා අපාස කරන්නේ කිසිම කෙනෙකුට විවේචනය කරන්නේ හේතුව සෑම දෙයක් තුළම ධර්මයක් පවතින බව ධම්මානුපස්සනාව ප්‍රත්‍යක්ෂ වෙනකොට ප්‍රත්‍යක්ෂ වෙලා ඉවරයි. කවුරු කොහොම ඇසුරුණත් කාගේ මොනව අඩුව තිබුණත් එයා සාදුකාර විතරයි දෙන්නේ. හේතුව එයා දන්නවා මේකේ තියෙන ධර්මය කියලා. සෑම දෙයක් තුළම ස්වයංක්‍රීයව සිදුවෙන්නා වූ විශ්ව නීතියක් මත ක්‍රියා කරන්නා වූ ධර්මතාවයක් පවතිනවා. ඒ ධර්මතාවයේ චිත්තයේ කියන අනුමාන ඉන්ද්‍රියට පමණක් ගෝචර වෙනවා. එතනින් යාට කිසිම කෙනෙකුට මේක ගෝචර කරන්න බෑ. ගෝචර වෙන්නේ නැහැ. මේක දකින නිසා කවදාවත් කිසිම දෙයක් පිළිබඳව එයාට කර්ම ගොඩ නැගෙන්නේ නැහැ. එයා හැම දෙයක් දිහා බලාගෙන නිස්සබ්ද වෙනවා. එනම් පිම්බීම ඇකිලීම කියන ධර්මතාවය අද අපි ශ්‍රවණය කළා. ඒකේ යථාර්ථය දැක්කා. ඒක වැඩෙන ක්‍රමවේදය වැඩි යුතු පිළිවෙත ඒ කමඨාන සම්පූර්ණයෙන් ශ්‍රවණය කළා ප්‍රත්‍යක්ෂ කළා. එනම් අද ඉඳලා අපි මේක වඩන්න ඕනේ. අද ඉඳලා තථාගතයන් වහන්සේ සරණ යන සියලෝම ශ්‍රාවක සංඝ මේක වඩන්න ඕනේ. මේක පුරුදු කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ යථාර්ථය අපි ප්‍රත්‍යක්ෂ කරගෙන මේ ලෝකේ ගොඩාක් අය දුක් විඳිනවා, වේදනාවට පත් වෙලා අතරමං වෙලා, ඒගොල්ලන්ට අනුකම්පා කරලා ඒ අයට නිවීම පිණිස අපි මේවා කියා දෙමු. නොමිලේ ලැබමුව නොමිලේ දෙනුමය. එහෙනම් අපි මේක නොමිලේ ලබා ගත්තා. ඒක නොමිලේ දෙන්න ඕනේ. එහෙනම් අපි මේක ප්‍රත්‍යක්ෂ කරගෙන අපි මේ ලබා ගත්තා වූ ධර්මය නැවත නැවත අපි මේ ලෝකේ සෑම සත්වයකටම පුළුවන් විදියට තේරුම් කරන්න ඕනේ. මේ විදියට වඩන්න, මේ විදියට කරන්න. එහෙනම් අපි තුල දැන් ද්වේෂ සාගත ගති ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. ලෝභ සාගත ගති ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. ලෝභය කියලා කියන්නේ එකතු වෙනවා. ද්වේෂය කියලා කියන්නේ බැහැර වෙනවා. එහෙනම් ආයස බැහැර වෙනවා, බඩමුට්ටු බැහැර වෙනවා, ඥාතියෝ බැහැර වෙනවා. මේ ඔක්කොම ද්වේෂය. ආයස එකතු වෙනවා, බඩමුට්ටු එකතු වෙනවා, ඥාතියෝ එකතු වෙනවා. මේකට කියන්නේ ලෝභය. එකතු වීම ආ පිටව යෑම. එහෙනම් මේක තමයි පිම්වීම ඇකිලීම. එහෙනම් මේ ලෝභ දේශ මොහ කියන ධර්මතාවය අපි අවබෝධ කළා. එහෙනම් මේ පිම්බෙන හැම මොහොතම එකතු වෙනවා ලෝභය කියන ධර්මතාවය අට ගන්නවා. ඇකිලෙන හැම මොහොතම විසිරලා යනවා ද්වේෂය කියන ධර්මතාවය අට ගන්නවා. මේක දැක්කේ නැති නිසා ඇතිවෙච්ච මානසිකත්වයට මුලාව කියලා කියනවා. එනම් මේ තුනම අපි ප්‍රත්‍යක්ෂ කරගත්තා. එනම් මේ මොහොතේ අවස්ථාව අපගේ ජීවිතයේ ගොඩාක් වාසනාවන්ත ශ්‍රේෂ්ඨ අවස්ථාවක් බවට පත් වුණා. එනම් අද ඉඳලා මේ මොහොතේ ඉඳලා අපි මේ කමඨාන වඩමු. භාග්‍යතුන් වහන්සේගේ සරණ යමු. මේ ලෝකේ ලබාපු මිනිසක් භවය ආනාපාන සතිය තුළින් පිම්බීම ඇකිලිම පුරුදු කරලා අපි ලබාපු මිනිසක් භවයේ පිරිනිවෙන්න අවශ්‍ය කටයුතු කරගනිමු. එනම් මේ ධර්ම දේශනාව මේ දේශනාව තුළින් ලබාගත්තා වූ කමඨාන විද්‍යාත්මක අවබෝධය මේ සෑම දෙයක්ම මේ ලබාපු මිනිසක් භවයේ අපේ පිරිනිවීම පිණිස හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න.